ආයුබෝවන් දුවේ පුතේ, අදත් මම ඔබ සමග සම්බන්ධ වෙනවා. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් මෙහෙවන රුහුණු ගුරු ගෙදර වැඩසටහන අපි දැන් සම්බන්ධ වෙමු. ආදරණීය දුවේ පුතේ, ඉතින් කොහොමද ඔබට? ආයුබෝවන්නේ. ඔබට මම මතක ඇති, මම උපුල්ලාශ්‍රී දනගම්ගේ ගාක හඳ මහාවිද්‍යාලය. ඉතින් දුවේ පුතේ, අද මම කතා කරන්නේ බලය සම්බන්ධයෙන්. බලයට හරි කැමති නේද අපි? බලය විමධ්‍යගත කිරීම හා බලය බෙදා හැරීම තුළ පුතල් දැකලා ඇති 10 පුරවැසි අධ්‍යාපන පොතේ දෙවෙනි පාඩම ගැන කතා කරන්නේ. පුතේ, බලය කියන්නේ මොකද්ද? පවර්ස් කියලා ඉංග්‍රීසි භාෂාව ගන්නව නේද? එතකොට බලය කියන්නේ පුතේ අපිට යමක් කරන්න තියෙන හැකියාව. දැන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක දුල පුතා දන්නව දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක බලය කියලා අදහස් කරන්නේ එම රාජ්‍යයේ පාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා එයට ඇති හැකියාව. දැන් රටක් වුණාම පුතේ මම කලින් කිව්වා ආණ්ඩුවක් තියෙනවා නේද, ජනගහනයක් තියෙනවා, භූමියක් තියෙනවා, ස්වාධිපති බලයක් තියෙනවා. මෙන්න මේ ටික පාලනය කරගන්න තමයි අපේ ආණ්ඩුවේ පාලකයෝ පත් කරන්නේ. මම කිව්වා සර්වජනතන්ත්‍ර බලෙන් අපි විවිධ පාලකයින් විවිධ කාලවල පත් කරනවා. ඒකින්ද ආණ්ඩුව අස්ථාවරයි. එහෙම නේද? භූමිය, ජනගහනය සහ ස්වාධිපති බලය ඒව ස්ථාවරයි. එතකොට රාජ්‍යය තමයි මේ ටිකේ තියෙන්නේ. රාජ්‍ය තමයි ස්ථාර වෙන්නේ. එතන ආණ්ඩුව අස්ථාවරයි. අන්න මේ ආණ්ඩුවේදී ජනතාව විසින් බලය පවත්වාගෙන යනකට කියනවා ජනතා පරමාධිපත්‍ය බලය කියලා. ජනතා පරමාධිපත්‍ය බලය කියන්නේ එම රාජ්‍යයේ පාලන කටයුතු මෙහෙයවන්න, පවත්වාගෙන යන්න තියෙන හැකියාව. හැබැයි මේකේ අවසාන හිමිකරුව කවුද? නුල පුතා ඉතින් කවුරු කියලාද? කියයි ජනාධිපති, කියයි යමතිවරු, කියයි යගමති, කියයි නේද? හැබැයි උත්තර වැරදි. ජනතා පරමාධිපත්‍ය බලයේ අවසාන හිමිකරු තමයි ජනතාව. අපි දූල පුතාලා, අපි තමයි මේකේ අවසාන හිමිකරුවා. එතකොට අපි මේකේ අවසාන හිමිකරුවා වුණාට ගොඩක් අය මේ පරමාධිපත්‍ය බලය ගැන, නැත්තම් පරමාධිපත්‍ය බලය සඳහා තියෙන සූසුකම් ගැන කතා කරන්නේ නැහැ. ඇයි හේතුව? කතා කරන ගොඩක් අය දන්නේ නැහැ පුතේ දුවේ. දැන් අපි මේ පාඩමෙන් කියලා දෙන්නේ මේ දූල පුතාලට මේ ජනතා පරමාධිපත්‍ය බලය ගැන කියලා දෙන්න. එතකොට බලය කියන්නේ මම කලින් කිව්වා දුවේ පුතේ, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක බලය කියන්නේ, නැත්නම් බලෙන් අදහස් වෙන්නේ ඒ රාජ්‍යයේ පාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා ඒට ඇති හැකියාව. ඒ අවසාන හිමිකරුවා වන්නේ කවුරුවත් නෙවෙයි, වෙන කිසිම කෙනෙක් මේක සම්බන්ධ නැහැ. ජනතාව තමයි මේකේ අවසාන හිමිකරු. එහෙනම් ජනතාව තමයි බලයේ පරමාධිපත්‍ය බලය ලෙස හැඳින්වෙන්නේ. මේ පරමාධිපත්‍ය බලය කියන වචනේ ලොකු ගැඹුරු අදහසක් තියෙන දුවේ පුතේ. දුල පුතාල මීට කලින් සමහරට හිතන්න නැතුව තියගෙන නේද? පරමාධිපත්‍ය බලය කියන එකේ තියෙනවා ප්‍රධාන කාරණා තුනක්. එකක් තමයි පාලන බලතල, රට පාලනය කරන බලතල. ඊට පස්සේ මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය. මෙන්න මේ ප්‍රධාන කාරණා තුනම මේකටයි තියෙනවා ජනතා පරමාධිපත්‍ය බලයට. ඒතර පාලන බලතල දුල පුතා දන්නවා අපේ බලතල පාවිච්චි කරලා අපි අවුරුදු පහෙන් පහට පුජ්‍යලය වෙනස් කරනේ. සමහර පුජ්‍යලය හිතන් ඉන්නවා මම යන්නේ නැහැ කියලා. නමුත් ජනතාව කතරේ පාවිච්චි කරලා ඒ පුජ්‍යලින් වෙනස් කරනවා. ඒකට කියනවා සර්වජන ඡන්ද බලය. ඊට පස්සේ අපිට දෙනවා මේකත් එක මූලික අයිතිවාසිකම්. දුල පුතාල මූලික අයිතිවාසිකම් සහ මූලික වගේ. එතකොට අපිට මූලික අයිතිවාසිකම් කියන්නේ මොකද අපේ? එතකොට මූලික අවශ්‍යතා දෙක මාරු කරගන්න එපා දුවේ. දැන් මූලික කියලා එතකොට මූලික අවශ්‍යතා කියන්නේ දූල පුතාල දන්නවා ආහාර පාන, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය වගේ දේවල්. එතකොට මූලික අයිතිවාසිකම් කියන්නේ දුවේ පුතේ අපිට හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමේ හැකියාව. එතකොට කැමති රැකියාවක් කිරීමේ හැකියාව, සත්‍ය ප්‍රකාශ කිරීමේ හැකියාව. ඕව තමයි මූලික අයිතිවාසිකම් කියලා කියන්නේ. එහෙම මූලික අයිතිවාසිකම් තියෙනකොට ඒව ආරක්ෂා වෙනකොට රට හුඟක් වෙලාවට ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බවට පත් වෙනවා. ඒතර ඡන්ද බලය මම දුල පුතාට කිව්ව කලිනුත් අපි ඡන්ද බලය පාවිච්චි කරන අවස්ථා හතරක් ගැන, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහමැතිවරණය, තව පළාත් සභා මැතිවරණය, අනිත් මොකද්ද? ප්‍රාදේශීය සභා මැතිවරණය. අපි මැතිවරණ හතදී අපි බලය පාවිච්චි කළා විධ පුද්ගලයෝ පත් කරගන්න සමහර වෙනට අසාර්ථක වෙනවා, සමහර ඒවා සාර්ථක වෙනවා. ඒක ලෝක සභාව වෙන්නේ නේද? හැමදේම සාර්ථක වෙන්නේ නැහැ, හැමදේම අසාර්ථක වෙන්නේ නැහැ. හැබැයි අපි අසාර්ථක වෙන දේ දිහා බලලා සාර්ථක තීරණ ගන්න පළවෙනි එක තමයි අපි මේ විෂය හරහා දුවල පුතාට කියන්නේ. දුවල පුතා දන්නවද අපේ මේ ක්‍රියාත්මක වෙන්නේ මොන ආණ්ඩුක ව්‍යවස්ථාවද කියලා? මේ ක්‍රියාත්මක වෙන්නේ 1978 සම්මත කරපු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාව. ලංකාවේ නමත් දැන් දුවල පුතා දැනගත නේද? ලංකාවේ සම්පූර්ණම මොකද්ද? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. මෙන්න මේ ජනරජ ව්‍යවස්ථාවේ 78 ආණ්ඩුක ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථා කොටසේ තියෙනවා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වෙන ආකාර තුනක් ගැන. මොකද්ද? ක්‍රියාත්මක වෙන ආකාර තුනක් ගැන. ආ සහ ඈ කියලා. දොඩට ටික මතකද 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන ආකාර තුනක් ගැන කියනවා. බලමු පළවෙනි එක. ආ දොඩ මතකද තැන් පුතාලන දුවල සමහරට ඉස්කෝලේ ඕගලගේ ගුරුතුමිය නැත්තම් විද්‍යාලයේ පුස්තකාලේ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති. දූල පුතාලා පොඩ්ඩක් ඒක අරගෙන පෙරලා බලන්න. එතකොට පොඩි අවබෝධයක් ලැබෙනවා මම කියන කාරණා ගැන. එතකොට 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව පොඩ්ඩක් පෙරලා බලන්නකෝ. ඒකේ අ බලන්නකෝ. අ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන මන්ත්‍රීවරයන්ගේ සමන්විත පාර්ලිමේන්තුව විසින් සහ ජනමත විචාරණයකදී ජනතාව විසින්ද ක්‍රියාත්මක කළ යුත්තේය. අන්න ජනතාවට තියෙන බලය. දැන් ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයදී කවුද තෝරගන්නේ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෝරගන්නවා. ජනමත විචාරණයක් කියන පුතේ ඊට පොඩ්ඩක් වෙනස් අවස්ථාවක්. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරා. ඍජු ප්‍රජාතන්ත්‍රවාදී පුතේ කෙලීම ජනතාව නැත්නම් ඔබ දන්නවා ඉංග්‍රීසි ඇතැන්සල වැඩිහිටි පිරිමින් සං කාන්තාවන් වහල්ලු ඒවයි කට්ටිය මේකට ගත්තේ නැහැ. කාන්තාව ගත්තේ නැහැ, වහල්ලු ගත්තේ නැහැ, විදේශීය වෙළෙන්දු ගත්තේ නැහැ. 35ට වැඩිහිටි පිරිමි එක තැනක රැස් වෙලා රටේ ප්‍රශ්න ගැන කතා කරා, අවශ්‍යතා ගැන කතා කරා. අන්න ඒක තමයි ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. හැබැයි වර්තමානයේ මේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනකොට ඒ රටවල්වල තියෙනවා ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම. يعني සමහර ප්‍රශ්නවලදී ඍජුව ජනතාවගෙන් අහන අවස්ථා තියෙනවා. හේතුව තමයි අර මන්ත්‍රීවරු පත් කරනකොට අපි සමහර ජනමතය අවුරුදු 4-5 වෙනස් වෙලා තියෙන පුළුවන්. ඒතකොට රජයේ තීනයක් ගන්නවටින් අර මන්ත්‍රීවරුන්ගෙන් ගන්නවට වඩා වැදගත් වෙනවා ඒක ඍජුවම ජනතාවගෙන් ගන්න එක. ඒකට කියනවා ජනමත විචාරණය. ජනමත විචාරණදී කරන්නේ දුවේ පුතේ කෙලිම ජනතාවට ප්‍රශ්නයක් දීලා ඒ ප්‍රශ්නයට ඡන්දෙ ගන්නවා. ඒතකොට ඒ අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපේ රටේ 1982 අවුරුද්දේදී එහෙම ජනමත විචාරණයක් තිබුවා. ඒකෙන් ඇහුවේ 82 මහමැති වෙන තියන්නද එපාද කියලා. ඒතකොට සමහර ප්‍රදේශවල මිනිස්සු තියන්න එපා කියලා ඡන්දෙ දුන්නා. තියන්න කියලා ඡන්දෙ දුන්නා හිටියා. මෙතනදී වැඩිපුර බහුතරය අතිබහුතරය තිබුණේ තියන්න එපා, තියෙන පාර්ලිමේන්තුම දිගටම යන්න කියලා. ඒකින්ද අර ඡන්දය තියන්න ඕන කියලා කියපු ආසනවල මැතිවරණය තිව්වා. අනිත් ඒවයි තිව්වේ නැහැ. ඒ හරහා පවත්වාගෙන ගියා. ඒක ජනමත විචාරණයක්. ඊට පස්සේ ආ කොටස නම් එකක් කිව්වා. දැන් දෙවෙනි කොටස. ආ රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන ජනරජයේ ජනාධිපතිරා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය. අන්න රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ ජනතාව පත් කරගන්න විධායක බලය, විධායක බලය රටේ තියෙන ගැනීමේ හැකියාව ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන්නේය කියලා කිව්වා. එතකොට දුවේ පුතේ අපේ රටේනේ විධායක ජනාධිපති අනුක්‍රමයන්නේ අපි ජනාධිපතිවරයාට ඒ බලතල දෙනවා විශේෂයෙන්ම ජනාධිපති මැතිවරණයකදී. ඊට පස්සේ ඈ ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති කරලා පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතොත් වෙනත් යම් නීතියකින් ඇතිකොට පිහිටුවන ලද අධිකරණ විනිශ්චය අධිකාරී සහ ආයතන පාලිමේන්තුව විසින් ක්‍රියාත්ම කළ යුත්තේය. එතකොට පාර්ලිමේන්තුව විසින් ඒ අධිකරණ නීති සකස් කිරීම විනිශ්චය අධිකාරී ආයතන සහ ආයතන ඔබ දන්නවා අපේ ප්‍රධාන නීතියට අමතරව තවත් ප්‍රාදේශීය නීති දෙකක් තියෙනවා. තේසවලම් නීතිය, උඩරට නීතිය, තව ජනවාර්ගික නීතිය සම්බන්ධයෙන් තියෙනවා මුස්ලිම් අය භාවිතා කරන නීතිය. එතකොට ඒ හරහා අපිට සිද්ධ වෙනවා ඒ ඒ නීතිත් පාර්ලිමේන්තු සම්මත කළා ඒ අධීක්ෂණ යටතේ තමයි මේක පවත්වාගෙන යන්න ඕන. පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරන්න ඕන. ඔබ දන්නවා මේ තේසවලම් නීතිය, උඩරට නීතිය සහ මුස්ලිම් අය සම්බන්ධයෙන් ක්‍රියාත්මක නීති වෙනම නීති පද්ධති, ඊට පස්සේ ගෙවල් කුලී මණ්ඩල, ඒ වගේ වෙනම නීති පද්ධතියකුත් අපේ රටේ තියෙනවා. නමුත් ප්‍රධාන නීති අපි වෙන්නේ රෝමානු ලන්දේසි නීතිය. ඊට පස්සේ දුවේ පුතේ දැන් අපි කතා කරේ මොකක් ගැනද කියලා මතකයිනේ. මොකද්ද කතා කරේ? පරමාධිපත්‍ය බලය ගැන. ඉසේ බලය විමධ්‍යගත කිරීම සහ බලය බෙදා හැරීම. මොකද්ද බලය විමධ්‍යගත කරනවා කියන්නේ? ඒක අමාරුද ලේසිද? බලය විමධ්‍යගත කිරීම සහ බලය බෙදා හැරීම. දුවේ පුතේ බලය විමධ්‍යගත කරනවා කියලා කියන්නේ මධ්‍යම ආණ්ඩුව තමන් සතු පරිපාලන බලතල යම් ප්‍රමාණයකට ප්‍රාදේශීය පාලනයකක වෙත පවරා දීම. බලය විමධ්‍යගත කිරීමේ ප්‍රධාන ලක්ෂණයක් වෙන්නේ මධ්‍යමාණ්ඩේ ව්‍යවස්ථාදායක විසින් සම්මත කරපු ලබන පනත් මගින් ඉටු කිරීම. හැබැයි ඕනෑම වෙලාවක පුළුවන් මධ්‍යමාණ්ඩුවට විමධ්‍යගත බලතල තමන්ට පවරා ගන්න පුළුවන්. බලය බෙදහැරීමට වඩා වෙනස් දුවේ පුතේ. බලය බෙදහැරීම තියෙනවා මේ දෙනවා නේද යමක්. එහෙනම් මධ්‍යම ආණ්ඩුව ව්‍යවස්ථාදායක විධායක සාධිකරණ ආණ්ඩුවේ ප්‍රධාන අංග තුන එකනේ නේද? ව්‍යවස්ථාදායක විධායක සාධිකරණ. අන්න ඒ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රාදේශීය ආණ්ඩුව එකක වෙත පවරලා දෙනවා. ඒකට කියනවා බලය බෙදා හැරීම. ඒතර බලය බෙදා හරින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම විතරයි. හේතුව මොකද්ද පුතේ? නැත්තම් ගැටුම් ඇති වෙනවා. ප්‍රාදේශීය ඒකක ප්‍රාදේශීය ආණ්ඩු බිහි වෙනවා. ඔබ දන්නවා ඇමරිකාවේ තියෙනවා ප්‍රාදේශීය ආණ්ඩු 50ක් තියෙනවා, මධ්‍යම ආණ්ඩුව එකයි තියෙන්නේ. ඒතර බලන්නකෝ මේ ගැටුම් ඇති වෙන්නේ මධ්‍යම ආණ්ඩුවත් එක්ක. ඒක හින්දා මොකද කරන්නේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම මේගොල්ලා ගැටුම් ඇති නොවෙන්න බලය පවරලා දෙනවා. එතකොට මධ්‍යම ආණ්ඩුව ප්‍රධාන කාරණා ටික විතරක් ඉස්ස ගන්නවා. ප්‍රාදේශීයයන් තමන් සාදීන තීන් අරගෙන පාලන බලතල ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි බලය විමධ්‍යගත කිරීමේදී මධ්‍යම ආණ්ඩුව දීපු දේවල් විතරයි කරන්න පුළුවන්. ඒ හැර එක වෙනස් කරන්න බෑ. එහෙම නම් මොකද වෙන්නේ? ගැටුම් ඇති වෙනවා සහ මධ්‍යම ආණ්ඩුව පුළුවන් තමන්ගේ බලය පාවිච්චි කරලා විමධ්‍යගත කරු බලතල සම්පූර්ණයෙන්ම පවරා ගන්න. හැබැයි බලය බෙදා හැරීමේදී ඒ දේ කරන්න බෑ. මධ්‍යම ආණ්ඩුව පවරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙමනේ. ඒකින්ද ඒ මධ්‍යම ආණ්ඩුව පවරු බලතල නැවත පවරා ගැනීමේදී යම් සංකීර්ණ ප්‍රශ්නයක් එනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. ඒකින්ද එහෙම දේවල් කරන්නේ නැහැ. ඊට පස්සේ දුවේ පුතේ අපි කතා කරන්නේ බලය විමධ්‍යගත කිරීම, බලය බෙදහැරීම. දැන් කතා කරන්නේ මොකක්ද දන්නද? ඒකී යහ සංධී රාජ්‍යවල ලක්ෂණ. ඒකී රාජ්‍ය සහ සංධිය අනිවාර්යයෙන්ම දුල පුතාල අහලා ඇති. ඒකී සංධී රාජ්‍ය කියන්නේ මොකද්ද කියලා? ඒකී රාජ්‍ය තනි මධ්‍යම ආණ්ඩුවකින් පවතින රාජ්‍ය. සංධීය රාජ්‍ය නැත්නම් ෆෙඩරල් කියලාත් අපි මේකට කියනවා. ෆෙඩරල් රාජ්‍ය බලය බෙදා හැරපු රාජ්‍ය. එහෙනම් අපි ලක්ෂණ දෙක තුනක් කතා කරගමු පුතේ දුවේ. මොකද කාලය පොඩ්ඩක් ඉක්මන වේගෙන් නේද? හැබැයි ඔයාලා පෙළපොතේ තියෙනවා ඉස්කෝලේ විෂය කරන ගුරු මහතා හෝ ගෞරව මහත්මිය ඔබට උදව් කරાવી. එහෙම නැති වුණත් දුවේ පුතේ මම දන්නවා දූල පුතාලට පෙළපොත පාවිච්චි කරලා තනියම හරි ඉගෙන ගන්න පුළුවන්. මොකද මේ දවස්වල ප්‍රෙෆරල් ප්‍රශ්න තියෙන නේද? කොවිඩ් ප්‍රශ්නය බරපතලයි. ඒකින්ද අපිට ඒකෙනුත් ප්‍රවේශම් වෙන්න වෙනවා. දන්නවනේ දූල පුතාලට කොවිඩ් ගැන උපදෙස් දෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දැන් මාධ්‍ය වලින් ඒකෙන් දැනුවත් වෙලා තියෙන්නේ. නමුත් මේ සැරේ කොවිඩ් ප්‍රභේදය පොඩ්ඩක් සංකීර්ණ නිසා උගල තව ටිකක් ප්‍රවේශම් වෙන්න වෙන්දට වඩා මම දකිනවා සමාජ දූල පුතාල ඉස්කෝලේ ආවම පොඩ්ඩක් කට්ටක් දාලා ඉන්න කැමති එක වතුර එක බොන්න කැමති, එක කෑම එක බෙදා ගන්න කැමති, ඒක පොඩ්ඩක් පාලනය කරගන්න මේ දවස්වල. ඒක ඔයගොල්ලගේ වැරද්දක් නේද? ඒ වයසේ එහෙම තමයි ජීවත් වෙන්නේ. නමුත් අර මේ දවස්වල අපි ආයාසයෙන් හරි ඒක පොඩ්ඩක් පාලනය කරගමු නේද? හරි, අපි නැවතත් යමුකෝ එනම් පාඩම ඒ කිය සහ සංධීය රාජ්‍ය වෙත. එතකොට ඒ කිය රාජ්‍යවල ලක්ෂණ සහ සංධීය රාජ්‍යවල ලක්ෂණ වෙන වෙනම සටහන් කරන්න පුළුවන්. දූල පුතාට පොතක් අරගෙන ඒක දෙකට බෙදලා පිටුව එක පැත්තක ලියනවා ඒ කිය රාජ්‍යවල ලක්ෂණ, ඒ පැත්තේ තියෙනවා සංධීය රාජ්‍යවල ලක්ෂණ. දැනුත් පුතාට ඕන නම් ඒ දෙක කරන්න පුළුවන්. ගත්ත කොළයක් දෙකට බෙදුවා මාත් එක්කම ලියන්නත් පුළුවන් නේද? හරි, එහෙනම් බලමු ඒ කිය රාජ්‍යවල ලක්ෂණ. ඒ කිය රාජ්‍යවල ආණ්ඩුව සතු විවස්ථාදායක විධායක සහ අධිකරණ. පුතා දන්නේ ආණ්ඩුවට තියෙනවා තුනක් නේද? විවස්ථාදායක විධායක සහ අධිකරණ. මේක ප්‍රධාන කාරණය නීති සකස් කිරීම, නීති ක්‍රියාත්මක කිරීම සහ යුක්තිය ඉෂ්ට කර දීම අපිට. ඒතර අපිට වැඩියම සේවයක් වෙන්නේ කාගෙන්ද පුතේ? ඔව්, අධිකරණෙන්. අධිකරණ තමයි යුක්තිය ඉෂ්ට කරලා දෙන්නේ. මම කිව්වා දුද පුතාලට අපි කොච්චර උස වුණත් නීති අපිට වඩා උසයි. ඒකින්ද නීතියට අපි යටත්. එහෙනම් ආණ්ඩුව ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ බලතල එක් මධ්‍යම ආණ්ඩුවක් මගින් පමණක් පාලනය කිරීම. අන්න ඒක රාජ්‍යක ලක්ෂණ. මධ්‍යම ආණ්ඩුව විතරයි මේක කරන්නේ, අනිත් අයට බාර දෙන්නේ නැහැ. හැබැයි සංධීය රාජ්‍යවල එක පොඩ්ඩක් වෙනස්. මධ්‍යම ආණ්ඩුවෙන්ම ප්‍රාන්ත ආණ්ඩු සතු බලතලත් පැහැදිලිව ව්‍යවස්ථාව තුළ වෙන් කරලා තියෙනවා. අතර මධ්‍යම ආණ්ඩුවට කරන්න පුළුවන් දේවල් සහ ප්‍රාන්ත ආණ්ඩුවට කරන්න පුළුවන් දේවල් තියෙනවා සංධීය රාජ්‍යවල. අන්න ඒක තමයි එකේ වෙනස. හුඟකට මධ්‍යම ආණ්ඩුව තියෙන්නේ ඒකීය රාජ්‍යවල බලතල සම්පූර්ණයෙන්ම වැඩි. හැබැයි ප්‍රාන්ත ආණ්ඩුවක් සහිත රාජ්‍යක මධ්‍යම ආණ්ඩුවට බලතල සාමාන්‍යයෙන් අඩුයි. ප්‍රාන්ත ආණ්ඩුවට ස්වාධීන තියන ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ ඒකීය රාජ්‍යව තවත් ලක්ෂණ තමයි දුවේ පුතේ, මධ්‍යම ආණ්ඩුව සතු පරිපාලන කටයුතු පහසු කරගන්න ඒකේ අරමුණ නැතුව තමන්ගේ බලතල පරිපාලන බලතල විතරක් ප්‍රාදේශීය පාලනයකට පවරනවා. ඔයගොල්ලෝ දන්නනේ ප්‍රාදේශීය පාලනයක මොනවද කියලා නේද? නගර සභා, මහනගර සභා, ප්‍රාදේශීය සභා, අන්න ඒවට පවරනවා යම් යම් පරිපාලන බලතල. හැබැයි සංකීර්ණ ඒවා නෙවෙයි, සරල පරිපාලන බලතල. ඒ තමයි සංධීය රාජ්‍යක ලක්ෂණ. තමයි ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා අනිවාර්යයෙන්ම. මොකද ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවනේ. මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුවල ගැටුම් ඇති වෙනකොට ඒක විසඳ ගන්න අපිට වෙනවා සංධීය අධිකරණයකට යන්න. එහෙනම් එක කාරණයක් තමයි සංධීය රාජ්‍යවල ව්‍යවස්ථා අර්ථ නිරූපණය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ඉහළම අධිකරණයට පවරලා තියෙනවා. උදාහරණයක් ඇමරිකාවේ නම්, ඇමරිකා එක්සත් ජනපදයේ නම් සංධීය අධිකරණය තමයි මේකට තියෙන්නේ. එතන ඇමරිකා එක්සත් ජනපදයේ සංධීය අධිකරණය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්නේ. ඒ අර්ථ නිරූපණය කරන දේ එයාට පිළිගන්න සිද්ධ වෙනවා. එතන ඒකීය රාජ්‍යව තියෙන තවත් ලක්ෂණ පුතේ, මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක විසින් සම්මත කරන පනත් මගින් පමණක් පරිපාලන බලතල විමධ්‍යගත කිරීම. එතකොට මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකය දන්නවනේ ව්‍යවස්ථාදායක මොකක්ද කියන්නේ කියලා. පාර්ලිමේන්තුවනේ අපේ දියවන්න ඔයේ මැද තියෙන්නේ, ලස්සන ගොඩනැගිල්ල නේද? අන්න ඒකෙන් සම්මත කරන පනත් පමණයි පරිපාලන බලතල වශයෙන් විමධ්‍යගත කරන්නේ. ඊට පස්සේ පුතේ තියෙනවා මේ තවත් කාරණයක්. ඒකී රාජ්‍යයක තවත් ලක්ෂණයක් තියෙනවා, මධ්‍යම ආණ්ඩුව අවශ්‍ය ඕනෑම අවස්ථාවක අර විමධ්‍යගත කරන ලද පරිපාලන බලතල පවරා ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. උද්ඝෝෂණ එහෙම කරන්නත් බෑ. නෛතික වශයෙන් ගැටලුව හැදෙන්නෙත් නැහැ, නෛතික වශයෙන් ප්‍රශ්න හැදෙන්නෙත් නැහැ, උසාවි යන්නෙත් නැහැ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම තියෙනවා. ඒකීය රාජ්‍යයක මධ්‍යම ආණ්ඩුව පවරන ඕනෑම අවස්ථාවක විමධ්‍යගත කරලා තියෙන පරිපාලන බලතල නැවත තමන්ට පවර ගන්න පුළුවන්. හැබැයි සංධීය රාජ්‍යයක එහෙම කරන්න හරි අමාරුයි. හේතුව සංධීය රාජ්‍යයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තමයි පුතේ දුවේ ප්‍රාන්ත ආණ්ඩුවල බලතල පවරලා තියෙන්නේ. ඒතකොට ඉහළ මට්ට සභාවක් තියෙනවා සංධීය රාජ්‍යයක. ඒකීය රාජ්‍යවල ඉහළ මට්ට සභාවක් දකින්න හම්බෙන්නේ නැහැ හුඟක් වෙලාවට. හැබැයි සංධීය රාජ්‍යයක ඉහළ මට්ට සභාවක් තියෙනවා. ඒකට කියනවා උත්තර මන්ත්‍රී මණ්ඩලය. උත්තර මන්ත්‍රී මණ්ඩලය තියෙනවා. එතකොට ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන සෙනෙට් සභාව දූලපුතල අහලා තියෙන උගක් වලට ඇමරිකාව ගැන මේ දූලපුතල හරි උනන්දුයි. ඇමරිකාවේ තාක්ෂණික ක්‍රම අලුත් දේවල් සොයා ගැනීම සහ ඇමරිකාව ලෝකයට ලොකු බලපෑමක් කරපු රාජ්‍යයක්. තාමත් ඇමරිකාව ඉන්නේ සාමාන්‍යයෙන් අංක 1 කියලා තමයි විශ්වාස කරන්නේ. ඉතින් ඇමරිකාවේ තියෙන මේ සෙනෙට් සභාව, සෙනෙට් සභාව කියන්නේ ඉහළ මන්ත්‍රණ සභාව, නැත්නම් උත්තර මන්ත්‍රී මණ්ඩලය. සාමාන්‍ය මන්ත්‍රීවරුන් කොංග්‍රස් මණ්ඩලයේ ඉන්නවා, අනිත් අය ඉන්නවා මේ උත්තර මන්ත්‍රී මණ්ඩලය, නැත්නම් සෙනෙට් සභාව ඉන්න. එතකොට තීන්දුව තියෙන කොංග්‍රස් මණ්ඩලයෙන් ගත්තට පස්සේ උත්තර මන්ත්‍රී මණ්ඩලයනුත් මේ තීන්දු සහ තීරණ අනුමත වෙන්න ඕන. දැන් දූල පුතාලට ජනතා පරමාධිපත්‍ය බලය ගැන කතා කරා නේද, ගොඩක් කතා කරා නේද ගැන. ඊට පස්සේ බලය විමධ්‍යගත කිරීම, බලය බෙදා හැරීම ගැන කතා කරා නේද. තව ඒ කිය සන්ධී රාජ්‍ය ලක්ෂණ කතා කරා. මම හිතන්නේ දූල පුතාල හරි දක්ෂයිනේ අපේ නේද. දැන් මගේ පාසලේ දූල පුතාත් හරි දක්ෂයි. මේ පාඩම් හරි මාසාවෙන් අහන් ඉන්නවා. ඒගොල්ලෝ තර්ක කරනවාත් එක්ක, මෙහෙම වෙන්න බෑ, මෙහෙම වෙන්න බෑ, එහෙම කියලා. ඉතින් මම දන්නවා මේ දූල පුතාලත් තමන් ඉන්න තැනෙද ගැන නේද තර්ක යලුත් එක තර්ක කරනවා. සමහරට හිතින් තර්ක කරන්න ඇති මේවා වෙන්න බෑ කියලා. දුවේ පුතේ අපි මිනිස්සයා හැටියට තර්කය පාවිච්චි කරන්න ඕන. තර්කය අපි ආයුධයක් කරගන්න හොඳ නැහැ. තර්කය පාවිච්චි කරන්න ඕන හරි දේ තීරණය කරන්න. ඉතින් අපි මේ කතා කර බලය බෙදා හැරීම, බලය මධ්‍යගත කිරීම, ඒකීය හා සංධී රාජ්‍යවල පවතින ලක්ෂණ, ඊට පස්සේ ජනතා පරමාධිපත්‍ය බලය නේද, ගොඩක් දේවල් කතා කරන්නේ. දැන් දූල පුතාට පුළුවන් මේවෙන් අභ්‍යාස කරන්න. රුහුණු ගුරු ගෙදර වැඩසටහන යැත්තේ දකුණු පාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මැයි මාසයේ කලාපය ලබා දේවි. දැන් මැයි මාසයේ කලාපය තමයි වැඩ මේ අපි කතා කරන්නේ, වැඩ කරන්නේ. ඒ මැයි මාසයේ කලාපය ඔගොල්ලගේ විෂය භාර ගුරුතුමා හෝ ගුරුතුමගේ ඉල්ලගෙන ඒ ප්‍රශ්න කතා කරපු දේවල්, මම කතා කරපු දේවල් නේද ඉල්ලගෙන ඒක හොඳට අධ්‍යයනය කළා. අර මම කියපු දේත් හිතේ තියාගෙන පෙළ පොතත් පාවිච්චි කළා. ඔබලාගේ තමයි දක්ෂමයි ඉන්නේ ඔබලා ගාව ගුරුතු මහත්මයා සහ ගුරු මහත්මීන්, ඔවුන් එක්කත් සාකච්ඡා කළා මේවට තර්කානුකූලව පිළිතුරු ලියන්න. මේක හුඟක් වෙලාට කෙටි ප්‍රශ්න වලටත් එනවා දුවේ පුතේ, අප සාමාන්‍ය පෙළ විභාගයේ දිසා වාරි විභාගයේදී. ඊට අමතරව දෙවෙනි ප්‍රශ්න පත්‍රයේත් තියෙනවා ලකුණු වර ගණන් නේද. දුවට මතකද, පුතාට මතකද, පණි ප්‍රශ්න තුනයි, එක ප්‍රශ්නයට ලකුණු දෙකයි, දෙකට ලකුණු තුනයි, තුන්වෙනි එකට ලකුණු පහයි. තුන්වෙනි ලකුණු පහක් දෙන්නේ කරුණක් හෝ දෙකක් නම් කරන්න සහ ඒක පැහැදිලි කරන්න. පැහැදිලි කරන ලකුණු තුනක් ලැබෙන උගාක් වෙලාවට නම් කරන ලකුණු දෙකයි. එතකොට ලකුණු 10ක් තියෙන දුවේ පුතේ. ඉතින් මේ ලකුණු 10 එක ගන්න හරිම ලේසි. අනිවාර්යයෙන්ම මේ බලය විමධ්‍යගත කිරීම සහ බෙදා හැරීම පාඩමෙන් 10 ශ්‍රේණිය ප්‍රවේශ අධ්‍යාපනයේ දෙවෙනි පාඩමෙන් අනිවාර්යයෙන්ම වාරි භාගවලදී අපෝ සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රශ්න එනවා. හේතුව තමයි දුවේ පුතේ මේවා අපේ ජීවිතයට විභාගයට ලියලා අමතක කරන බැරි විෂය ප්‍රශ්න. මේවා අපිට ජීවත් වෙනකම්ම මේ ප්‍රශ්න අපිට සමාජයේ ජීවත් වෙනකොට දකින්න ලැබෙනවා, අත්ින්ද ලැබෙනවා. සමාජයට අපි දන්නවා විවිධ චරිත අපිට සමාජයට අසත්‍ය තොතු දෙනවා. අපි යමක් දැනගෙන ඉන්නව නම් අපිට පුළුවන් එයාලට සත්‍ය පහදලා දෙන්න තර්කානුකූලව. එහෙනම් දුවේ පුතේ අදට සමු ගන්නවා. අපි තව දවසක හමු වෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම උපුල් ආසිරි විදානගම්.